Honorable former President Maithripala Sirisena, you have 7 minutes.
Mulasane Garu Sabapitumani Visheshenma Buddhasasana Sanskrutika Saha Saukyamatyansha Vaisirsha Labana Vasara Venuven Sakatcha Karana Vilavaka Itama Sulu Kalayak Ho Vachana Kipayak Katha Karanna Labima Gena Mama Satutu Wenawa Mama Mulinma Katha Karannata One ඊයේ පෙරේදා මාධ්‍ය තුල මම දැකපු දෙයක් තමයි මේ උතුරේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් නැවත යම් යම් මතු කෙරීම් මේ පිළිබඳව හඬ පටන් අරගන්න පටන් අරගෙන තිබෙනවා. නැවත පළාත් සභා ඡන්දේ පැවැත්වීම ඒ වගේම බලය පළාත් සභාව වලට වැඩි කිරීම ඒ වගේම ඉඩම් නිදහස් කර ගැනීම ආරක්ෂක අංශ වලට තිබෙන කියලා මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ මම ජනාධිපතිවරයා කාලේ උතුරේ ජනතාවට හිමි ඉඩම් 195කට වැඩිය මම නිදහස් කරලා දුන්නා තව 102ක් 3ක් තමයි ඇත්තේ ඒ නිසා ඇත්තටම නැවත නිදහස් කිරීම සඳහා තිබෙන්නේ ඉතාම සුළු ඉඩම් ප්‍රමාණයක් කියන එක මම සඳහන් කරන්නට ඕනේ මේ කාරණා ගැන මට කතා කරන්න විශේෂයෙන්ම අදහස ආවේ මීට පෙර කතා කරපු ගරු උතුරේ මන්ත්‍රීතුමෙක් ප්‍රධාන වශයෙන්ම එතුමා සඳහන් කළා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංස්කෘතික අමාත්‍යංශය තුල ඇති වී තිබෙන උතුරේ විශේෂයෙන්ම කෝවිල් පිළිබඳව ප්‍රශ්නය මේ කෝවිල් පිළිබඳව ප්‍රශ්නය උතුරේ මේක අද ඊයේ ආපු කාරණාවක් නොවේ මේ සියලු ප්‍රශ්න අපි විසඳා ගන්නට ඕනේ ඊටාම සාමකාමීව අර ඊටාම ම්ලේච්ඡ යුද්ධය සඳහා පාරක් කපා ගන්නේ නැතුව අපි තුල සිංහල දමිළ මුස්ලිම් ජනතාවගේ සමගිය විශේෂයෙන්ම තබමින් ඒ ශක්තිමත් කරමින් සහෝදරත්වයෙන් සංහිඳියාව ශක්තිමත් කරමින් මේ උතුරු නැගෙනහිර ඒ වගේම දකුණේ ජනතාව එකම රටක එකම ජනතාවක් විදිහට කටයුතු කිරීමේ අවශ්‍යතාවයයි මම දකින්නේ මේ පිළිබඳව කටයුතු කරන විශේෂයෙන්ම සංස්කෘතික සහ අපේ බෞද්ධ කටයුතු ඇමතිතුමා විදරු වික්‍රමනායක මහත්මයා බොහොම නිහඬ කලබල නැති බොහොම සාමකාමී මන්ත්‍රීවරයෙක් එතුමා සමග ওই කියන කෝවිල්වල ප්‍රශ්න තිබෙනවා නම් ඔබතුමාත් Hindu ආගමික බැතිමතෙක් වශයෙන් මූලාසනයේ ඉන්න සභාපතිතුමනි මේ ඇමතිතුමත් එක්ක සාකච්ඡා කරලා අමාත්‍යංශය එක්ක සාකච්ඡා කරලා ඒ ප්‍රශ්න විසඳා ගන්න බැරි වෙන එකක් නැහැ කියන එකයි මම විශ්වාස කරන්නේ අපේ රටේ ඉතිහාසයේ ගත් විට උතුරේ නැගෙනහිර ප්‍රමණක් නොවේයි විදේශීය ආක්‍රමණ රට තුළ ඇතිවෙච්ච ප්‍රශ්න අභ්‍යන්තර යුද්ධ කැරලිසහගත තත්වයන් අපේ ඉතිහාසයේ අලුත් දේවල් නොවේයි ඒ නිසා අපි කල්පනා කරන්නට ඕනේ අපි ඉතිහාසයේ ගත් විට මහා පරාක්‍රමබාහු රජතුමා විජේබා රජතුමා දුටුගැමුණු රජතුමා අපිට ඒ රාජාවලිය ගත් විට ප්‍රධාන වශයෙන්ම එලාර රජතුමා ද්‍රවිඩෙක් වුණාට එතුමා ඉතාම සාමකාමී ගුණ යහපත් රජෙක් කියන එක ඉතිහාසයේ පොත්වල සඳහන් වෙනවා ඒක නිසා අද අපිට තියෙන්නේ මේ සියලු දේටම අපේ අධ්‍යක්ීම් පරිණතභාවය සහ බුද්ධිය අපේ උගත්කම් පාවිච්චි කරලා මේ ප්‍රශ්න විසඳා ගැනීමයි අද ලෝකයේ ම්ලේච්ඡත්වයට යමින් පවතිනවා විශේෂයෙන්ම යුද තත්ත්වයන් වර්ධනය වෙමින් රටවල් ගණනාවක ආයුධ නිෂ්පාදනය කරන බහුජාතික සමාගම් වලට ඕනේ මිනිසාට ආදරය කිරීම නොව මිනිසුන් විනාශ කිරීමයි ඒ නිසා ප්‍රධාන ලෙසම මේ කරුණු කාරණා වලදී අපි හිතන්නට ඕනේ අපේ ඉතිහාසයේ ගත් විට අපේ සිංහල රජපෞල් වල කුමාරිකාවන් අරගෙන ගියා ඉන්දියාවේ රජපෞල් වල කුමාරවරු විවාහ කරගත්ත මෙහෙන් ගෙනිහිල්ලා ඒ වගේම ඉන්දියාවේ Hindu රජපෞල් වල කුමාරිකාවන් අපේ රටේ කුමාරවරු සිංහලය විවාහ කරගත්තා. මේ රටේ ඉතිහාසයේ සංහිඳියාව පිළිබඳව විශිෂ්ටම යුගය මහා පරාක්‍රමබාහු රජුරුවන්ගේ යුගය. මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාල සීමාව තුළ තමයි එතුමා සෑම තැනම චෛත්‍යයක් වෙහෙරක් විහාරයක් හදනකොට ඒ සෑම ස්ථානයක මේ ළඟම කෝවිලක් එතුමා හැදුවා. ඒකට හේතුනේ විශේෂයෙන්ම එදා ඒ දෙරට අතරේ ආවාහ විවාහ සිදු කිරීම නිසා රජුරෝ එක ආගමක රජ බිසව තවත් ආගමක හින්දු ආගමේ. ඒ නිසා ඒ තුළ මොනතරම් සංහිඳියාවක් තිබුණද ඒ කාල සීමාව තුළ මොනම ආකාරයකින්වත් මේ සිංහල දෙමළ මුස්ලිම් කියන ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ නිසා අපිට අපේ රට ඉදිරියට ගෙන යෑමේදී අපි කල්පනා කරන්නට ඕන අපිට අවශ්‍ය ක්‍රමය අපි හදා ගැනීම. මේ සභාවේ මම මේ කියන කතාවට හුඟක් දෙනෙක් විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට මේ පළාත් සභාවල බලය වැඩි කිරීම කියන කාරණාව අපි හොඳට අපේ රට හෙම්බත් වෙච්ච ප්‍රශ්නයක් අවුරුදු ගණනාවක් තිස්සේ දශක කීපයක් තිස්සේ. අපි යෝජනා කරන්නේ පළාත් සභාවලනුත් පල්ලෙහාට තව බලය බෙදීමක් සිදු කිරීම කරන්නට පුළුවන් දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය ගෙන ආපුවාම. දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය ජේ.ආර්. ජයවර්ධන දානතුමා කෙරුවා. ඒ ගැන ඡන්දේකුත් තිබ්බා. ඒ කාලේ තමයි අර උතුරේ පුස්ස කාලයේ පිටුවේ යාපනේ කුරුණෑගලින් කෝච්චි එක කට්ටියක් ගිහිල්ලා ඡන්ද පෙට්ටි මූදට එහෙම දැම්මේ. ඒ ඡන්දේ වෙලාවේ මමත් ඒ ඡන්දේට සහභාගී වෙච්ච කෙනෙක්. පොළොන්නරුවේ ඡන්දේ ඉල්ලුවේ නැහැ. නමුත් ඒ සිද්ධීන් ගත්තාම ප්‍රධාන වශයෙන්ම SWRD බණ්ඩාරනායක මහත්තුමා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළා. ඒ තුළ ඇතිවෙච්ච අඩුපාඩුව සහ විවේචන සහ ප්‍රශ්න ආපු වෙලාවේ බණ්ඩාරනායක චෙල්ලනායකම් ගිවිසුම අස්සම් කෙරුවා. ඒ ගිවිසුම අස්සම් කරලා අපේ කිරියල් ඇමතිතුමත් දීර්ඝ කාලීන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් එතුමාගේ මේ වෙනස් වීම දැන් තිබුණාට එතුමා මේ ගැන මට වඩා හොඳට දන්න කෙනෙක්. එතකොට ඒ පිළිබඳව විශේෂයෙන්ම අපේ ස්වාමීන් වහන්සේලාගේ විරෝධය ආපු නිසා බණ්ඩාරනායක චෙල්ලනායකම් ගිවිසුම සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා රෝස් මිල් ප්‍රදේශයේ මහපාරේ වාඩි වුණාම බණ්ඩාරනායක මහත්තුමා ගේ ඇතුලේ තිබුණ ඩල්ලි චෙල්ලනායකම් ගිවිසුම ගෙනල්ලා එතුමාගේ කෝට් එකේ සාක්කුවේ තිබුණු ලයිටර් එක අරගෙන ලයිටර් එකෙන් තමයි අර ගිවිසුම පුච්චලා නෑ මේක මෙතනින් එහාට අපි ගෙනියන්නේ නෑ කියලා කිව්වේ. ඒ වගේම සාකච්ඡා ඇති වුණා ඩල්ලි සේනානායක මහත්තුමාගේ කාලේ. ඒ වගේම අපි දන්නවා මේ සම්බන්ධයෙන් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඔය මම කියපු දිස්ත්‍රික් සංවර්ධන සභාව ගෙනාවා. දිස්ත්‍රික් සංවර්ධන සභාවල සභාපතිත්වයෙන් හොඳම දේ තමයි අපිට අමතර සතයක්වත් මුදල් යන්නේ නැහැ. අපිට අමතර සතයක්වත් වාහන යන්නේ නැහැ. අපිට අමතර කිසිම සම්පත් අවශ්‍ය වන්නේ නැහැ. දිස්ත්‍රික් සංවර්ධන සභාව විදියට ව්‍යවස්ථාපිත කළ යුත්තේ බලය දීලා ඒ දිස්ත්‍රික් වලට විශේෂයෙන්ම අද තිබෙන DCC එකට ඒ දිස්ත්‍රික්කයේ පක්ෂ විපක්ෂ නැතුව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ දිස්ත්‍රික්කයේ පක්ෂ විපක්ෂ නැතුව සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඒ ටික ගත්තාම දිස්ත්‍රික්කයේ ආයතන ප්‍රධානීන් සමග ඒක තමයි දිස්ත්‍රික් සංවර්ධන සභාව. ඒකෙන් ඔය කරන සියලු වැඩ කටයුතු කරන්න පුළුවන්. ආපහු මන්ත්‍රීවරුන්ට පඩි දෙවන්න ඕනේ නැහැ. ආපහු වාහන දෙන්න ඕනේ නැහැ. අලුතෙන් ඡන්ද තියන්න ඕනේ නැහැ. අපි අද රට මුහුණ දීලා තියෙන බරපතල ආර්ථික අමාරුකමේදී අපි අලුත් ක්‍රම අලුත් නිර්මාණශීලී දේවල් අපි සොයාගෙන යන්නට ඕනේ. ඒ නිසා ඒ තත්වයන් තුළ අපි මේ කාරණා නැවත මේ යුද ගිනිතැල් ඇවිලෙන්න මේ ප්‍රශ්නය උඩට අරගෙන කෑ ගහන්නේ නැතුව දෙයියන්ගේ නාමෙන් ගිය යුද්ධයේ අවුරුදු 27ක 28ක මේ රටේ ලක්ෂයකට වැඩිය මිය ගියා. මම LTT ප්‍රහාර 5කට මුහුණ දුන්න කෙනෙක්. මම නිසා මට ගහපු ප්‍රහාරවලදී මගේ ජීවිතේ බේරුණත් අහිංසක අසරණ මිනිස්සු මහපාරේ බොරලැස්ගමුවේ 4 දෙනෙක් මැරුණා. පොළොන්නරුවේ LTT සම්බන්ධ ත්‍රස්තවාදීන් කීප දෙනෙක් මැරුණා සයනයිඩ් කාලා ඒගොල්ලෝ ආපු වෙලාවේ. ඒක නිසා එවැනි සිද්ධීන් වලට මමත් මුහුණ දුන්න කෙනෙක් යුද්ධයේ කාලේ. ඒ නිසා මේ තත්ත්වයන් සැලකිල්ලට අරගෙන විශේෂයෙන්ම උතුරේ ගරු මන්ත්‍රීවරුන්ගෙන් ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් මම ඉල්ලා සිටිනවා මේක නැවත ආපහු ප්‍රශ්නයක් විදියට උඩට උස්සලා අරගෙන අපි කෑ ගහන්නේ නැතුව අපි ආයතන මට්ටමින් දේශපාලන නායකයින්ගේ මට්ටමින් මේක එළියට දාලා ප්‍රශ්න හදාගන්නේ නැතුව
Honorable President.
ජනාධි මං ඔබතුමා කිව්වේ කතාවට අහුන්කන් දුන්නා. මම ලෑස්ති දිස්ත්‍රික්ක සංවර්ධන සභාව ආරම්භ කරන්න.
අන්න බොහොම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ සහයෝගය දෙනවා. දිස්ත්‍රික් සංවර්ධන සභාව තුල තමයි මේ රටට යහපතක් වෙන්නේ. අපරාධේ ජනාධිපතිතුමනේ විශාල මුදලක් අපිට ඉතිරි කරගන්න පුළුවන්. ඒ නිසා අද මුහුණ දීලා තියෙන ආර්ථික අර්බුදය තුල දේශපාලන අර්බුදය මේ ඒ වගේම ඉන්දියාව සමග අපි සුවදව සාකච්ඡා කළා. අපි වැටලා තියෙන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. අපි යම් දිස්ත්‍රික් සංවර්ධන සභාවලට එතකොට කිසිම අමතර මුදලක් වෙවෙන්නේ නැහැ කියන එක මට ඉතාම පැහැදිලිව කියන්න පුළුවන්. ඒ නිසා මේ කෝවිල් වල ප්‍රශ්න, පන්සල් වල ප්‍රශ්න, විහෙර විහාරස්ථාන වල ප්‍රශ්න මේවා ඉතාම සුළු කරුණු කාරණා තිබෙන්නේ. මේවා මේ ඇමතිවරුන්ගේ මට්ටමින් ප්‍රධාන නිලධාරීන් එක සමග එකතු වෙලා අපිට පුළුවන්කම තිබෙනවා ඒ ප්‍රශ්න බොහොම සුළුෙන් විසඳ ගන්න. ඒවට කෑ ගහලා සද්ද කරලා ප්‍රශ්න හදාගෙන ගම්වල සහ සිංහල මේ Hindu ජනතාව අතරේ ප්‍රශ්න හදාගෙන ඒ තත්වයට අපි යන්න ඕමනා නැහැ. අපි අද රට තියෙන තැන අපි කල්පනා කරමු. ඒ තත්වය අනුව අපි වෙනස් වෙමු. අපි අලුත් සමාජයක්, අලුත් රටක්, අලුත් ලෝකයක්, අලුත් සංවර්ධන සැලැස්මක්, නව ජාතියක් විදිහ අපේ ජාතිය නව සිතුම් පැතුම් සමග ගොඩනැගෙන ජාතියක් විදිහට අපි කටයුතු කරමු. ඒ ගැන මම ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන ඉතාම කෙටියෙන් කතා කරන්නේ කාලය පොඩි වෙලාවක් තිබෙන නිසා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක් විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබෙන ප්‍රශ්න ගැන මට හොඳ අවබෝධයක් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබෙන ප්‍රශ්න අද ඊයේ ආපු ඒවා නෙවෙයි. අද ප්‍රධාන වශයෙන්ම ආර්ථික අර්බුදය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය රාජසේනන් නැමැතිතුමා කියපු ටෙන්ඩර් කැඳවීම පිළිබඳව ප්‍රශ්නය වෙන්න පුළුවන්. මේ වගේ කරුණුත් එක්ක බෙහෙත් හිගය ඇති වෙන්න පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෙහෙත් හිගය 100ට 100ක් කිසිම දවසක විසඳිලා නැහැ. 100ට 100ක් කිසිම දවසක විසඳිලා නැහැ සෞඛ්‍ය අමාත්‍යාංශයේ. ඒක නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෙහෙත් නැතුව ගියාම හදිසි මිලදී ගැනීම කරනවා. හැබැයි ඒ හදිසි මිලදී ගැනීම එතරම් අපේ ඇඟට ගුණ දේවල් නෙවෙයි. බොහෝ වෙලාවට දූෂණයේ වංචාවට ඉඩ තිබෙන දේවල්. ඒක නිසා ඒ හදිසි මිලදී ගැනීම අපි නැති කරලා මම දන්න විදිහට මම සෞඛ්‍යමති කාලේ අවුරුද්දකට ඇත්තටම පැහැදිලිව ටෙන්ඩර් 20,000කට වැඩිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දෙනවා. එතකොට ටෙන්ඩර් 20,000කට වැඩිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ කාලේ තිබුණේම ගත්තාම ගරු හැමතිතුමා දවසකට ටෙන්ඩර් කීයක් අපි ඕපන් කරන්න ඕනද? දවසකට ටෙන්ඩර් කීයකට වාඩි වෙන්න ඕනද? එතකොට මේ ප්‍රශ්න මේවා වැඩි වෙන්න ඒ අස්සේ දූෂණේ වංචාව එනවා. ඉතින් ඒක නිසා මේ ටෙන්ඩර් ක්‍රමේ ඇත්තටම ගරු ජනාධිපතිතුමනි ඔබතුමා දන්නවා ලංකාවේ තිබෙන ටෙන්ඩර් ක්‍රමේ බරපතල ප්‍රශ්න තිබෙනවා. ටෙන්ඩර් ක්‍රමේ ලංකාවේ දූෂිතයි. ටෙන්ඩර් ක්‍රමේ ලංකාවේ පිරිසිදු නැහැ. ඒක නිසා ඇමති හොරකම් කරනවද, දේශපාලඥ හොරකම් කරනවද, රාජ්‍ය නිලධාරීන් හොරකම් කරනවද, ජාවාරංකාරෝ කරන බිස්නස් කාරෝ මේ අස්සට වෙලා හොරකම් කරනවද, මේ කියන ප්‍රශ්නයට විසඳුම් දිය යුත්තේ අප විසින් ඒ සැලසුම් සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීම තුළ. ඒක නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපි මම දන්නවා විශේෂයෙන්ම මුදල් නිසාද ප්‍රශ්නවලට මුහුණ දීලා තිබෙනවා. මම ඉතාමත් සතුටු වෙනවා විශේෂයෙන්ම චීන රජයෙන් පොළොන්නරුවට ලැබිච්ච වකුගඩ රෝහලට දැන් අලුතෙන් අධ්‍යක්ෂකවරයෙක් පත් වෙලා තිබෙනවා. ඒ වගේම ගරු ජනාධිපතිතුමනි ඊයේ පෙරේදා චීන රජයෙන් පොළොන්නරුව වකුගඩ රෝහලට අලුත්ම බස් තාක්ෂණික නව බස් මම දන්නවා 8ක් දෙනවයි කියලා මට ජනාධිපති මේ තානාපීතුමා කිව්වේ. මම දන්නේ මේ වෙන විට බස් කීයක් ගෙයින් තිබෙනවද කියලා. ඒවා ගම්වලට ගිහිල්ලා ඒවා ඇතුළු සම්පූර්ණ තාක්ෂණික උපකරණ තියෙනවා. බස් ගම්වලට ගිහිල්ලා ඒ ගමේ ජනතාව ඒක රාශි කරලා ඒගොල්ලන්ගේ පරීක්ෂණ කරලා ඒ අසනීප තත්ත්වයන් තියෙනවා නම් ඒගොල්ල වකුගඩ රෝහලට ගෙන්න ගන්නවා. අද මුළු රටින්ම වකුගඩ රෝහලට යනවා. ඒක නිසා ඒ තත්ත්වයන් එක්ක අපි වැඩ කරමු. අපේ තිබෙන විශේෂයෙන්ම සම්ප්‍රදායික දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කළා. නව දේශපාලන සංස්කෘතියකට ගෙහිලා අපි රටක් විදියට මම හැමදාම කියන්නේ වංචාවෙන් දූෂණයෙන් තොරව අයින් කරලා අපි සියලු දෙනා එකට එකතු වෙලා මේ සභාවේ සිටින සෑම දේශපාලන පක්ෂයක්ම එකතු වෙලා මේ රට ගොඩ ගන්න අපි කැපෙමුයි කියන ගෞරවණීය ඉල්ලීම කරමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.
Thank you. Honorable Member, what is the point of order?
Inna tenekon mahatavisin labadunu vartha siyalma sabagata karana mai katha rada.
Thank you.
Yusum siyal.
Thank you. Honorable President.
Garu Mullasanen avasarai hetta wasema ada agamika katiyutu buddha shasana siyallama sahakatcha karana avasthaveedi palumuyenma man stutiwanta wenawa vipaksha nayakatuma mata parabava sutraya gana danum deemage pilibandawa hetta wasema parabava sutraya mama danna hatiyata sangya wahanse gana mukut sandahan karanne Sangaratne ගැන කතා කරන්නේ ඒ අපි විශේෂයෙන්ම උන්වහන්සේ කියලා තියෙන්නේ සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ බවං හෝති ධම්මදේශී පරාභවෝ දිනුවන පුද්ගලයාද ඒ කරුණ වලින් දත හැකි වෙයි පිරියන පුද්ගලයාද එසේම දත හැකි වෙයි දස කුසලම ධර්මයට කැමති වූ පුද්ගල තෙමේ දිනු වෙයි ධර්මයට දේශ කරන තැනත්තේ පිරිහෙයි. දැන් බුද්ධ ආගමේ තියෙනවා බුද්ධ ධර්ම සංඝ. මේ ධර්මය ගැන. සංඝයා ගැන නෙමෙයි. මේ සම්පූර්ණම තියෙන්නේ ධර්මය ගැන. මං හිතන්නේ මාගේ මිත්‍ර විපක්ෂ නායකතුමා ධර්මයයි සංඝයයි දෙකම මේ මිශ්‍ර කරලා තියෙන්නේ. අපි ඒක ඇත්ත වශයෙන්ම බෙදන්න ඕනේ. මොකද ධර්මය පිළිපදින්න ඕනේ ගිහි පැවිදි හැම එක්කෙනාම. සමහර විට ගිහි අය ධර්මයේ පිළිපදින්න නැතුව ඉන්න පුළුවන් සංඝයා වහන්සේත් පැවිද්දඟුත් ඇත්ත වශයෙන්ම ධර්මයේ පිළිපදින්න නැතුව ඉන්න පුළුවන් ඒ නිසා ධර්මය අපි ධර්මයෙන් තමයි ජීවත් වෙන්න ඕනේ ගිහි වුණත් පැවිදි වුණත් ඉතින් මෙතන මේ මිශ්‍රණයක් ඇති වෙලා තියෙනවා මේ ධර්මයයි සංඝ රත්නය ගැන කොහොමත් මම මේ ගැන වැඩි කතා කරන්නේ මම එකක් විතරක් එතුමාට මතක් කරන්න කැමතියි මේකෙන්ම මේ සූත්‍රයෙන්ම කියලා අසන්තස්ස පියා පොන්ති සන්තේන කුරේත පියන් අසතං ධම්මං රෝචේති නං පරාභවතෝ මුක්ඛං මොහුට අන්‍ය ශාස්ත්‍රූ ප්‍රිය වෙද්ද බුද්ධාදී සත්පුරුෂයන් ප්‍රිය නොකෙරෙද්ද දෙසටක මිත්‍යා දෘෂ්ටි නැති අසත්පුරුෂ ධර්මය ප්‍රිය කරන්නේද මේ කරුණු තුන පිරිහීමේ දෙවන දොරටුවයි. ඉතින් මම ඒ අවවාදය අපේ විපක්ෂ නායකතුමාට දෙනවා. නෑ අපේ ඇත්ත වශයෙන්ම ශාසනයේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මම ඒ ගැන ඒ විශේෂ අපි එදත් කතා කරේ අයි බලාපොරොත්තු වෙන්නේ පළමුවෙන්ම ගිහිවල් පැවිදි සියලු දෙනාම මේ ධර්මය අනුව ක්‍රියා කරන්න. ඉතින් අපේ සංඝයා වහන්සේ ධර්මය අනුව ක්‍රියා නොකරුවාම ප්‍රශ්න ගණනාවක් මෙහි ඇති වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ කාලින්දම සිදු වුණ එකක්. අඟුලිමාල සිවුර ඇඳගෙන තමයි මේ බුදුරජාණන් වහන්සේට විරුද්ධව ක්‍රියා කරේ. ඉතින් අන්න එහෙම තත්වයේදී අයි බලාපොරොත්තු වෙන සංඝරත්නයට අපේ සංඝයා වහන්සේට මේ ගැන ක්‍රියා කරන්න. ඒකයි මේ බලතල දෙන්න අපි විශේෂයෙන්ම මේ පළවෙනි වතාවට කතිකාවන් ලියාපදිංචි කිරීමේ පනත කෙටුම් පතට අනුමැතිය දීලා තියෙන්නේ. අපේ ඇමතිතුමා නීති සම්පාදක දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලැබුණයන් පස්සේ මේ සභාවේ අපි ඇති කරනවා. මොකද යම්කිසි පාලනයක් මේ තිබෙන්න ඕනේ. අතීතයේදී පාලනය කරේ රජතුමා. විටින් විට රජවරු අතර තමයි මේ සංඝරත්නය ප්‍රතිසංස්කරණය ඇති වුණේ. පරාක්‍රම බහු රජතුමා යටතේ ඇත්ත වශයෙන්ම පරාක්‍රම බහුරජතුමා මරණ දණ්ඩය නියම කරා සමහර සංඝයා වහන්සේ අපිට ඒව කරන්න බෑ නමේ අතරේ කරන්නෙත් නෑ අපිට බලයකුත් නෑ නමවෙනි වගන්තිය යටතේ බලතල දැන් අපේ සංඝරත්නයේ ඒ විනය කටයුතු පාලන කටයුතු බාර ගන්න තියෙනවා ඉතින් මේ කෙටුම්පතෙන් ඒක සම්මත වුණාම පළවෙනි වතාවට ඒ බලතල අපිට කතිකාවන් තුනක් තිබෙනවා සියම් නිකාය අමරපුර නිකාය රාමඤ්ඤ නිකායට මොකද අපිටත් තියෙන ප්‍රශ්න ගණනාවක් මම හිතන්නේ අවධානය යොමු කරන්න මේ 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 කෙටුම්පත් කොමනයි විශේෂයෙන්ම මම අවධානය යොමු කරේ මේ විශ්වවිද්‍යාලයේ ඉන්න භික්ෂුන් වහන්සේලා මම දැක්කා එදා එක එවැනි භික්ෂුරමක් අපේ මල්වත්ත දසගිරිය මහානායකට වනිනවා දොස් කියන කොහොමද මේ කරගෙන යන්නේ එතකොට අපිට අහන්න තියෙනවා මේ කවුද මේ අය? මේ භික්ෂූන් වහන්සේලාද වෛතුල්‍යවාදීන්ද කියන. ඒක තව නමන්නේ. සිවුරු පෙරවය සිවුරු ගත්තයන් සිවුර දැම්මා කියලා ඒකෙන් විශේෂ ආරක්ෂාවක් ගන්න බෑ ධර්මයට විරුද්ධව ක්‍රියා කරන්න. ධර්මයට විරුද්ධව ක්‍රියා කරන්න. මං හිතන්නේ ඒ නිසා මේ පනත උවමනයි. ඒ වගේම මේවට ප්‍රශ්න ගණනාවක් තියෙනවා. සමහර විට මේ මේ ක්‍රමවේදය එන්නේ මේ හැසිරීම එන්නේ ඇත්ත වශයෙන්ම පැවිදි සමාජය තුළම තියෙන ප්‍රශ්න ගිහි සමාජය තුළින් මතුවෙනවා. අපි මේ 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 කාරණාදී අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න තිබෙනවා. ඒත් තව කාරණයක් තියෙන්නේ ඇත්ත කතා කරමු. විශාල සංඛ්‍යාවක් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා මේ පැවිද්දන් හැටියට. අවසන් වෙනකොට ඉතුරු වෙන්නේ ගිහියන් හැටියට. එහෙනම් අපි ඉස්සෙල්ලා තීරණය කරන්න ඕනේ. තීරණ කරගත්තොත් පැවිද්දන් හැටියට ආවොත් පැවිදිකමේ ඉන්න අපි උපාධියත් පැවිදිකමෙන් දෙන්නම් ආපහු මාරු කරන්නේ. ඒ වැඩ කටයුත්ත ගිහින් කතා කරගන්න ඕනේ තමන්ගේ මහානායක ස්වාමින් වහන්සේලා සමග. ඒකම මේ විශ්වවිද්‍යාලයේ ඇතුළේ හැසිරීම මේ කතිකාවන්ට අපි සම්බන්ධ කරන්න. එතකොට ඒ වැඩ කටයුත්ත බාර දෙන්න. නැත්තම් මේ ක්‍රමවේදයේ ගොත් ශාසනය නැති වෙන්නේ. ඒකයි මම විශේෂයෙන්ම මේ ගැන කතා කරේ. මේ ඇමතිතුමා මේක ඉදිරිපත් කිරීම ගැන මම විශේෂයෙන්ම එතුමාට ස්තුතිවන්ත වෙනවා. I'd like to say a few words in English also on religious affairs. The government will also look at how we preserve and also show the distinct nature of Hinduism in Sri Lanka as compared to India. How many different the Hindu gods are worshipped not only in the Hindus, by the Hindus, but also in Buddhist temples. For instance, Shiva worship is what is prevalent in Jaffna. Vishnu worship or Vishnu god is basically in the south, and we worship so many Vishnu, so many Hindu gods, Vishnu, Skandakuma, Kataragama, we have Pattini, then we have Vibhishana, and we have Saman. So I asked the minister to really compile, and maybe from the other side also they can help, the distinct nature of Hinduism in Sri Lanka as compared to the Hindu worship in India, where again you find a difference between North India and South India. So that's something that we have to maintain. ඒ වගේම අපි තීරණය කළා තියෙනවා ලංකාවේ ඉතිහාසය වෙනුවෙන් ඉතිහාසය පිළිබඳ ආයතනයක් ඇති කරන්න. අපිට ඉතිහාසය අමතක වෙනවා. අපේ ඉතිහාසය දැන් අමතක වෙලා තියෙන්නේ. එහෙනම් මේ ඉතිහාසය පිළිබඳ ආයතනය අපි විශේෂයෙන්ම ඇති කරන්නට යන්නේ. මේ රටේ ඉතිහාසය ගැන දැනුම ඇති කරන්න, පරිශන ඇති කරන්න. අපි මහාවංශයට වඩා අපි දන්න ඉතිහාසයද වෙනස්. මහාවංශයේ තියෙන දින ඒක සත්‍ය දිනයක්. ඒව වෙනස් කරන්න බෑ. මේ මහාවංශයේ දෙන්නේ එක කණ්ඩායමකගේ තිබුණේ අදහස්. ඉතින් තවත් අදහස් තියෙනවා. අපි මේ ගැන බලලා අපි ඉතිහාසය, ලංකාවේ ඉතිහාසය ගැන මේ ආයතනය ඇති කරලා ඒක ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකම මම අපේ සෞඛ්‍ය ඇමතිතුමාට ඒ වගේම ප්‍රශංසා කරන්නට වමනයි. අපි ආණ්ඩුවකට මේ අයවැයදී විතරක් තීරණය කරා අපිට වමනා මේ වෛද්‍ය පීඨ තුනක් ආරම්භ කරන්න. එකක් ඌවවෙල්ලැස්සේ, එකක් කුරුණෑගල, අනික පොළොන්නරුවේ. Two teaching hall, teaching hospitals to be established there and to be upgraded. ඒක යන තුනක් ඊළඟට විශ්වවිද්‍යාල තුනක පශ්චාත් පරීක්ෂණයේ උපාධි දෙන්න යනවා වෛද්‍ය විද්‍යාව පිළිබඳ. කොළඹ එකක් තියෙන තව තුනක් ගෙනෙනවා. ඉතින් මේ මේ විශාල එක පිම්මක් අපි අරගන්නේ. ඒකම මම ඇමතිතුමා මම කියන්නේ මේ අපේ වෛද්‍ය පරීක්ෂණ MRI එක මීට වඩා අපි දියුණු කරන්න මුදල් හොයලා දෙන්නම් පිට රටින්. ප්‍රධාන පෙළේ මම හිතන්නේ පුණේ ආයතනයට දෙවනු වෙන්න ඕනේ. අපි කොළඹ ඇති කරලා තියෙන ආයතනය. ඉතින් අපි එතෙන්ට ඊළඟ අවුරුදු දෙක තුනේදී යමු. ඔව්. අපි වෛද්‍ය විද්‍යාවට අපි දියුණුව දෙනවා. මගේ ප්‍රශ්නේ තියෙන්නේ අපි අද වියදම් කරනවා එක වෛද්‍ය පීඨයේ ශිෂ්‍යෙක් වෙනුවෙන් මං හිතන්නේ ලක්ෂ 50ක් 60ක් කියලා. හා? කීයද? 60 ලක්ෂ 60ක් වියදම් කළා. මේ ඔක්කොම වියදම් කරන්නේ ලංකාවේ ඉන්න කියලා. පිටරට යනවා. මේක මේක විශාල ප්‍රශ්නයක්. අපි මොකද්ද මේ ගැන කරන්න කියලා පාර්ලිමේන්තුවට එකතු වෙලා සාකච්ඡාක කොයි ආණ්ඩුවවත් මේ ප්‍රශ්නේ තියෙනවා. එහෙම බැලුවාම අපි පුහුණු කළ ඒ රටවල් වලට එව්වේ කණ්ඩායම දිහා බැලුවාම සමහර විට ඒ රටවල් අපිට දෙන ආධාර වලට වඩා අපි දෙන ආධාර වැඩි. We are sending experienced people also, not people who have retired. So if you look at the value of that and the aid we get, sometimes what we have given is big. අනේ ඒකයි වෙලා තියෙන. අපි දැන් වෙලා තියෙන්නේ අපේ විශ්වවිද්‍යාල වලින් ඒ රටවලට සප වෙනවා. ඉතින් අපි ඒ ගැනත් මං හිතන්නේ අපේ අවධානයේ ඉංජිනේරු වෛද්‍ය විද්‍යා අංශයට මොකද්ද කරන්නේ? අපි මුදල් දෙනවා, එයා පිටරට යනවා. ඉතින් මේකට යම්කිසි පිළිතුරක් අපි හොයන්න ඕනේ. ඉතින් මං ඒ ගැන මගේ අවධානය යොමු කරලා වචන ස්වල්පය අවසන් කරනවා. ස්තුතියි.
Thank you. Honorable Lakshman Kiriyala.
දැන් ඔබතුමා බෞද්ධ කතිකාවත ගැන කතා කරනවා. ඒක නේ යාපාල ආණ්ඩුව කාලේ හදපු එකමද? බෞද්ධ කතිකාවතට විශේෂයෙන්ම සියම් නිකායේ යම් ප්‍රශ්න
තිබෙනවා. මේක සකස් කරලා තියෙන්නේ ඒ නිකායන් තුනට කතිකාවත් තුනක් තියෙනවා.
ආ නිකාය තුනට කතිකාවත් තුනක්.
අතවත් තුනක් තියෙනවා.
ඒක නෙමෙයි.
Thank you. Honorable Dayasiri Jayasekara, order please. Honorable Hesha Vitanage to the chair.
කරු සභාපතිතුමනි, මම ස්තුතිවන්ත වෙනවා අපේ විශේෂයෙන් ජනාධිපතිතුමාටත්. විශේෂයෙන් මේ කතිකාවත පිළිබඳව සති දෙකකට කලින් මම මහානායක මාහිමිපාණන් වහන්සේ හම්බුණා මල්වත්තේ. උන්වහන්සේගේ දිවිච ප්‍රධානම ඉල්ලීම තමයි ඇත්තටම මේක ක්‍රියාත්මක කරන්න හිටපු නායකයෝ සියලු දෙනාටම කිව්වයි කිව්වා. නමුත් මේක කරගන්න බැරි වුණායි කිව්වා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා රජයටත්, විශේෂයෙන් අපේ ගරු අමාත්‍යතුමාටත් මේ සම්බන්ධව අවශ්‍ය කරන කටයුතු කිරීම ගැන. මේක ලොකු අවශ්‍යතාවයක් කියලා තිබුණ තත්ත්වයක් තිබුණා, විශේෂයෙන් මල්ලත්ත මහානායක මාහිමිපාණන් වහන්සේට සහ විශේෂයෙන් මහා සංඝරත්නයට. මම හිතන්නේ ඒක වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය මාත්‍යාංශ සම්බන්ධව ගත්තම වසර කීපයක අපි තොරතුරු අරන් බලපුවාම විශේෂයෙන් සෞඛ්‍යට වෙන් කළ තිබෙන වියදම 2.5යි සමස්ත අයවැය ජීඩීපී එකෙන් නැත්තම් දරජාතික නිෂ්පාදිතයෙන්. මේක ආරක්ෂක වියදම් වලක ගත්තම නැත්තම් මහාමාර්ගයක ගත්තම ඉතාම සොච්චම් මුදලක් තමයි සෞඛ්‍යයට වෙන් කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම අපි මම කියන්න කැමති ආරක්ෂක හමුදා වලට මේ වසරේ වියදම් කරලා තිබෙන ප්‍රමාණයත් අතිවිශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තිබෙනවා. අපිට ප්‍රශ්න තියෙන්නේ අවශ්‍ය වෙලා තියෙන්නේ ඇත්තටම රට ඇතුළත තිබෙන ආරක්ෂාව ශක්තිමත් කරන්නම්, ඔත්තු සේවා ශක්තිමත් කරන්න, ඒ වගේම අනිකුත් ආරක්ෂක අලුත් ආරක්ෂක මෙවලම් හදාගන්න, මේ වගේ කාරණා. නමුත් අද ආරක්ෂක අමාත්‍යාංශයෙන් වෙලා තියෙන මුදලින් අති විශාල ප්‍රමාණයක් වියදම් වෙන්නේ ඒ අයගේ පවුලේ නඩත්තු කරන්න, නැත්නම් ඒගොල්ලන්ගේ තියෙන බිලට්ස් එක හදාගන්න, නැත්නම් ප්‍රමාණ වියදම් ටික හැම තැනකම ගිහිල්ලා බැලුවොත් අද සෑම පාසලක් ගාවම මේ හමුදා වාහන වලින් ඇවිල්ලා දරුවෝ අරන් යන තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් බයින්නේ දේශපාලකයන් දරුවෝ මේ වාහනවල අරගෙන යනවා කියලා. ඇත්ත වශයෙන් ඇත්ත කතාව බලපුවාම හොඳින් බලා ගන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ අපි මේ සෞඛ්‍ය සේවයට යම් විශාල මුදලක් වියදම් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න මම කැමතියි අපේ ගරු ඇමතුමා විශාල මහන්සියක් කරනවා ගන්නවා උදේඳන් රැ වෙනකල්. නමුත් අත්‍ය වශයෙන් අද මේ සෞඛ්‍ය සේවයේ තියෙන්නේ රුවල කැඩුණු නැවක් වගේ මූද මැද. කොයි වෙලේ මේක කඩාන ඇතුළට යයිද කියලා අපිට හිතා ගන්න බෑ. මේක මේ ඇමතුමාගේ ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මේ සෞඛ්‍ය ශේෂය තිබෙන තත්ත්වේ බලන්න සෞඛ්‍ය දර්ශක ලෝකයේ දියුණු සෞඛ්‍යපත් තියෙන එක ගත්තම අපි ඉස්සර ආදර්ශයක් දුන්න රටක් බවට පත් වෙලා තිබුණා ඉතිහාසෙ. ඉතාම අඩු මූල්‍ය පහසුකම් මැද කලාපීය රටවල් අතරින් ප්‍රමුඛයක් බවට පත් වෙලා තිබුණා ශ්‍රී ලංකාව පෞගිය ඉතිහාස කාල වකවානුව. අද මොකද වෙලා තියෙන්නේ? අද විශේෂයෙන් මාතෘ මරණ අනුපාතය, ලදරු මරණ අනුපාතය, නව ජන්ම මරණ අනුපාතය, උපදේශී ජීවිත අපේක්ෂාව, ලංකා ඉහළ ප්‍රගතියක් තිබිච්ච රට දැන් ක්‍රමානුකූලව මෙය ඉහළට යන්න නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. තවත් මෙතන මෙදී තවත් ඉහළට යන්න පුළුවන් වාතාවරණ තියෙද්දි ඒක නැති තත්ත්වයක් තමයි පටන් ගන්න. දැන් බලන්න 2019 නැෂනල් හෙල්ත් බුලටින් එක අරගෙන බැලුවොත් කරු ඇමතුමනි, ජාතික සෞඛ්‍ය වාර්තාව ඒකේ SDG නැත්තම් තිරසර සම්වර්ධන ඉලක්ක 2030 වන විට මේ දර්ශක ලබාගෙන වැඩසටහන් සකස් කරලා
සකස් කරලා තිබුණා. 2014 මේ හැම එකකටම බලපුවාම අපි එහෙම තැනකට ගමන් නොකරන බව තමයි අපිට පේන්න තියෙන්නේ. විශේෂයෙන්ම මාතෘ මර අනුපාතය 2015 37.7යි. සජීවී දරුවපත් ලක්ෂයකට ළඟා කරගන්න බලාපොරොත්තු තිබුණේ මේක 16කට අඩු කරගන්න. සජීවීපත් දරුවපත් ලක්ෂයකට 16 දක්වා අඩු කරගන්න. හැබැයි 2030 බලාපොරොත්තු වෙනවා. මේ ක්‍රියාදාම ඉදිරියට ගෙනියන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඇත්තටම මේක 128.8ක් අඩකට තමයි දැන් තිබෙන තත්වය. අවුරුදු 7කට පස්සේ තමයි මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්න තිබෙන. ඉතාලම මන්දගාමී ස්වරූපයෙන් මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම මම කියන්න කැමති මේක එක වෙලාවක ඉහළ යනවා පහළ යනවා මේක හරියට 2014 ලා බැලුවොත් මේ තත්ත්වය ඉතාලම ඉහළට මේක තල්ලු කරන එක පැත්තකින් තියලා මේක විශාල උචාවචනයක් සිද්ධමින් තිබෙනවා. ඒ වගේම අවුරුදු 5කට අඩු දරුවන්ගේ මරණ අනුපාතය සජීවී දරුවපත් 1000කට 9.8යි 2030 දී ඉලක්කය තිබුණේ 5 දක්වා මේක අඩු කරගන්න. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? 2019 වෙනකොට මේක 11ට ආපහු නැගලා දිනවා
දරුවෝ. මන්තුමාට විනාඩි 2 කාලයක්
උතුම්. මේක විශාල අර්බුදයක්. ඒ වගේම තව නව ජන්ම මරණ අනුපාතය සජීවීපත් 1000කට 5.9 ඉලක්කය තිබුණේ 2030 තුන වෙනකල් මේක අඩු කරගන්න වැඩපිළිවෙළක් තිබුණා. ඉපදිලා මාසයක් ඇතුළත මේ ඇතිවන තත්ත්වයන් නව ජන්ම මරණ අනුපාතයෙන් සකස් කරන්නේ. අද ඒක 6.6ට වැඩි වෙලා තිබෙනවා. ඒකේ අදහස් වෙන්නේ මොකද්ද? දවස ගානේ මේ සෞඛ්‍ය ශාස්ත්‍රය මට තේරෙන්නේ නැහැ කොහොමද මේක අපි ස්ථාවරව හදාගන්නේ කියලා. මේක තමයි මම මේ රුවල් නැව ගැන කියලා කිව්වේ වෙන හේතුවක් ඉඳ නෙමෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශය මේක ඔබතුමාගේ පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. අමාත්‍යාංශය විදියට අමාත්‍යාංශ නිලධාරීන් සියලු දෙනාම එකතු වෙලා මේ 2019 හදාගත්ත මේ බුලටින් එකේ තිබිච්ච මේ ටාගට්ස් වලට අපිට යන්න බැරි වුණොත් විශාල අර්බුදයක් අපිට අනාගතේ මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන එක මම මේ අවස්ථාවේ බොහොම ගෞරවයෙන් කියන්න ඕන. ඒ වගේ විශේෂයෙන්ම වැඩිපුරම ලෙඩ රෝවල් වලට ඇතුල් වෙන්නේ මොන ලෙඩ වලටද බලන්න. එකක් තුවාල, දෙක නියමිත රෝග විනිශ්චයක් නැහැ. ඒ අය කියන දෙයට එක එක රෝග වර්ග කියනවා. තුන්වෙනි එක ශෝෂණ රෝග, රටේ දියුණුව, පරිසර පද්ධතිය, මේවා වගේම විශේෂයෙන් මේ තුවාල ඇතිවීමේදී රුවස් අනතුරු ඒවා වළක්වා ගැනීමට යම්කිසි ක්‍රියාමාර්ගයක් මේ එන ලෙඩ ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා වන වැඩපිළිවෙල මොකද්ද? ඊළඟට බල්ලන් සපා කෑම තුන මාර්ග අනතුරු වලින් තමයි වැඩිම ප්‍රමාණයක් රෝවල් ගත වෙන්නේ. එතකොට මේ රෝවල් වල වැඩිපුරම මැරෙන මිනිස්සු සංඛ්‍යාව මොනවාගේ දෙන්නේ? හෘද ආබාධ දෙක, සතුන් මගින්නා බැක්ටීරියා වලින් බෝවන රෝග තුන, පිළිකා.
කාලය අවසානයි.
මේ වැඩපිළිවෙල තුල මට එක තත්පර කීපයක් දෙන්න. මේ අරමුණ සඳහා මේ පද්ධතිය මෙහෙවනවද කියන ප්‍රශ්නය අපිට තිබෙනවා. ඒ නිසා මම තව වැඩිපුර කතා කරන්නේ නැහැ. විශේෂයෙන්ම අවශ්‍ය කරන කැතීටර්ස්, ඒ කියන්නේ විශේෂයෙන් ශල්‍ය පරිභෝජන ද්‍රව්‍ය වල ගුණාත්මකභාවය පිළිබඳ විශාල අර්බුදයක් ඇතිලා තියෙනවා. ඒ නිසා අවසාන වශයෙන් මම කියන්න කැමතියි මේ තියෙන තත්ත්වයන් විශේෂයෙන්ම තව ගණනාවක් මට තිබෙනවා කතා කරන්න. නමුත් මම මේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුල තිබෙන නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය, ටාගට්ස් වලට වැඩ කරන්නේ නැති එක, ඒ වගේම විවිධ මෙතන මේ සෞඛ්‍ය මේ ඖෂධ අධිකාරීන් ගණනාවක් තියෙනවා, නියාමන අධිකාරිය, නිෂ්පාදන අධිකාරීන් මේ වගේ ගණනාවක් තිබෙනවා. නමුත් මේ වගේ සිද්ධ වෙන කාර්ය පිළිබඳව මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා මීට වඩා දරුණු විදියට ඒ අයත් එක්ක වැඩ කරමු අපි. නැත්තම් වෙන්නේ ඔබතුමා සෞඛ්‍ය මැදිරට පුළුවන් තරම් මහන්සි වෙනවා. පල්ලෙහා සෞඛ්‍ය තත්ත්වයන් විශාල වශයෙන් මේ තිබෙන නිලධාරීන්ගේ තිබෙන අර්බුද ප්‍රශ්නත් එක්ක සමහරලාවට ප්‍රශ්න ගන්නවකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මම මීට වැඩි කතා කරන්නේ නැහැ. විශේෂයෙන් විශේෂඥ වෛද්‍යවරු සම්බන්ධ ඇතිලා තිබෙන ප්‍රශ්නේදී පල්ලෙහා ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්ටත් ඉහළට එන්න පුළුවන් අවශ්‍ය කරන වාතාවරණය, ට අවශ්‍ය කරන පුහුණුව ලබා දෙන්න අවශ්‍ය කරන කටයුතු ටික කරන්න. ඒතකොට මේ අර්බුදේ ගොඩක් නැති කර ගන්න පුළුවන් වෙයි කියලා කියමින් මම ඔබතුමාටත් කාලය ලබා දී පිළිවන් ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා.
ස්තුති ගරු මන්ත්‍රීතුමා, මිලන ගරු මහන් පීද සිල්වා ගරු ඇමතුමා, ඔබතුමාට විනාඩි 9ක් කාලය.
ඔබතුමාට ස්තුති කර සභාපතිතුමනි වේලාව ලබා දීම සම්බන්ධයෙන් අද අපිට බෙහෙවින් වැදගත්ව බලපාන අමාත්‍යාංශ දෙකක වැයශීර්ෂ සාකච්ඡා කරන අවස්ථාවේ අදහස් ප්‍රකාශ කරන ලබා දීම සම්බන්ධව විශේෂයෙන් මම බලාපොරොත්තු වුණා පළමුවෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව කරුණු කීපයක් මේ ගරු සභාවේ තියන්න. 2022 අතුරු අයවැයෙන් රුපියල් බිලියන 248ක් අපි රජය හැටියට වෙන් කළා තියෙනවා. ඒක සමස්ත වෙන්කිරීම් වලින් 7.6%. ඊට දැන් මේ 2023 විශාල ජනපනතේ රුපියල් බිලියන 322ක් වෙන් කළා තියෙනවා. ඒක 8.8%. මේක අද අපේ රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක අරන් බලනකොට සෞඛ්‍යයට ලොකු මුදලක් වෙන් කළා තියෙනවා. ඒ කාරණේ කියන්න ඕන. ඒ වගේම මම කියන්න ඕනේ ගරු ජනාධිපතිතුමා, එතුමාගේ අයවැය කතාව ඉදිරිපත් කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ යහපත් යෝජනා ගන්නවක ඉදිරිපත් කරා. විශේෂයෙන්ම අද මම හිතන්නේ සියලුම වෛද්‍යවරු ලොකු කැමැත්තක් දක්වනවා කොළඹ විශ්වවිද්‍යාලයට විතරක් සීමා වෙලා තිබිච්ච පශ්චාත් උපාධි අධ්‍යන කටයුතු පේරාදෙණිය සහ රුහුණු විශ්වවිද්‍යාලයට තාපන විශ්වවිද්‍යාලයටත් පුළු කරලා තියෙනවා. ඉතින් ඇත්තටම අපි අපේ ගම්බල ඉන්න වෛද්‍යවරු කියන කාරණේ තමයි ඒ අයට ඒ අයගේ පශ්චාත් උපාධි අධ්‍යාපන කටයුතු කරගන්න කොළඹට එන්න සිද්ධ වුණාම ඒ අයට ලොකු කාලයක් ලොකු පිරිවැයක් දරන්න වෙලා තිබුණා කියන්නේ. නමුත් දැන් මේක ගමට ගියාම දොර ගාල්ලේ වෛද්‍යවරුන්ට පුළුවන් රුහුණු විශ්වවිද්‍යාලයට සම්බන්ධලා වැඩ කරන්න. යාපනය අයට පුළුවන් යාපනය ඒ අයට පුළුවන් යාපනයට යන්න. ඒ වගේම පේරාදෙණිය කියන ඒ තදාසන්න ප්‍රදේශවල අයට පුළුවන් ඒ ප්‍රදේශයට නිදේක නිසා ඒක හොඳ කාරණයක්. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් දැන්ට තියෙන වෛද්‍ය පීඨට අමතර ඌවෙල්ලස්සේ වෛද්‍ය පීඨයක් ආරම්භ කරන්න යෝජනා කළා. ඒකත් හොඳ කාරණයක්. ඒ වගේම දැන් අද වෙනකොට සමාජයේ කතිකාවතක් නිර්මාණය වෙලා තියෙනවා ළමා මන්දපෝෂණය පිළිබඳව. අපිට වෙන අපි පක්ෂ විපක්ෂ ඇඩියට අපි සියලු දාම විවිධ වාදවල නියලෙනවා ළමා මන්දපෝෂණය පිළිබඳව. ගරු ජනාධිපතිතුමා රුපියල් මිලියන 500ක් වෙන් කරලා තියෙනවා ළමයින්ගේ අතිරේක පෝෂණ කටයුතු පිළිබඳව. ඒක හොඳ කාරණයක්. ඒ වගේම අපි මේ මොනවා කරන්නත් ගරු මන්ත්‍රීතුමනි මම හිතන්නේ අපි අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව හොඳ අවධානයෙන් ඉන්නට ඕනේ. ඉතින් ඒ වගේම ඒ දොස්තර මහත්වරුනි සන්තෝෂෙන් තියන්නත් ඕනේ කියන කාරණා අපි කියනවා. ඉතින් අද අපිට අපි දැක්ක උදේ ඉඳලම විවිධ වාද විවාද සිද්ධ වුණා මෙතන. දැන් වයස විශ්‍රාමයමේ වයසත් එක්ක දොස්තර මහත්වරු විශාල හිඟයක් ඇති වෙනවා කියලා කියනවා. එතකොට එක වෛද්‍ය සංගමයක් මේක විශ්‍රාම යන වයස වැඩි කරන්නේ කියනකොට තව වෛද්‍ය සංගමයක් කියන මේක මේ තියෙන මට්ටම හොඳයි. ඉතින් මම හිතන්නේ අපි මම හිතන්නේ රජයක් හැටියට මේ සියලුම වෘත්තීය සමිති එකතු වෙලා එක කාරණයක් කියනවා නම් හොඳයි කියන කාරණේ අපි කියනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා ගරු අගමැතිතුමාගේ අවධානය යොමු වෙයි කියලා අපි විශ්වාසය දෙනවා. ඉතින් ඒ වගේම අනික් කාණ තමයි දැන් මේ අලුතෙන් ඇති කරපු බදු සංශෝධනත් එක්ක ගරු සභාපතිතුමනි වෛද්‍යවරුන්ගේ ලොකු අසන්තෝෂයක් ඇති වෙලා තියෙනවා. මොකද ඒ අයගේ ඇත්තටම මහන්සි වෙලා වැඩ කරන මුදලත් මුදලිනුත් ලොකු බද්දක් ගෙවන්න වෙලා තියෙනවා කියන කාරණේ. අර ඩැඩ් බද්දේ කියලා එකක් තියෙනවා. ඩැඩ් කියලා එකක්. එතකොට ඒකෙන් මුදල් ගන්නවයි කියලා කියනවා. ඒ නිසා මම හිතන්නේ අපි මුදල් අමාත්‍යාංශයට යෝජනා කරනවා කරුණා කළා විශේෂයෙන්ම මේ ලාභය උපයන මත බද්ද අය කරනකොට වෛද්‍ය වෘත්තිකයන් ඇතුළු වෘත්තිකයන් සම්බන්ධයෙන් මීට වැඩිය සැලකිල්ලක් දක්වන්න කියන කාරණේ අපි කියන්න ඕන. මොකද එහෙම නැත්නම් අද කොහොමද දැන් මේ මොහොතකට ඉස්සෙල්ලා අධිකරු ජනාධිපතිතුමා කතා කරා වෛද්‍යවරුන් විදේශගත වීම සම්බන්ධයෙන්. තව තවත් වෛද්‍යවරු විදේශගත වෙන්න පෙළඹෙන්න පුළුවන් තමන්ගේ ආදායමෙන් වැඩි ප්‍රමාණයක් බද්දර ගියොත්. හැබැයි මේක තා පැත්තක් තියෙනවා. සමාජ කතිකාවත නිර්මාණලා තියෙනවා නිදහස් අධ්‍යාපනයේ වැඩිම ඵල ප්‍රයෝජන ගන්න වෘත්තිකයෝ මම හිතන්නේ තමන්ගේ ආදායම මේ රටට යම් බද්දක් කරලා ලබා දෙන්න ඕනේ කියලා කතාවක් තියෙන දේ නිසා මම හිතන්නේ ඒ ගැන අවධානය යොමු කරු ඉතින් හොඳයි. ඉතින් ඒ වගේම අනික් කාරණේ තමයි ගරු සභාපතිතුමනි මම කියන්න ඕනේ මම ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට විශේෂයෙන් මම ගරු ඇමතුමාගේ අවධානය යොමු කරන ගරු ඇමතුමුණ අපේ කරාපිටිය මහරෝහල පිළිබඳව. දැන් කරාපිටිය මහරෝහලේ තිබිච්ච CT ස්කෑනර් යන්ත දෙකක් තිබිලා තියෙනවා. දැන් මේ දෙකම ගරු ඇමතුමුණේ දැන් දෙකම වැඩ කරන්න. ඉතින් ඇත්තටම බරපතල ප්‍රශ්නයක්. දැන් එතකොට මුළු දකුණු පළාතේම දැන් මේ වෙනකොට තියෙන හම්බන්තොට දිස්ත්‍රික්කය විතරයි. එතකොට මාතර රෝහලේ තියෙන CT ස්කෑනර් කැඩලා තියෙනවා. එතකොට දැන් මේ වෙනකොට කරාපිටියේ ඉඳලා සිකුරාදට හැමදාම අවස්ථා හතරක් අපිට ලබා දීලා තියෙනවා කියනවා. ඒ සිකුරාදට අපි හැමෝ ඒ සිකුරාදට අපි හම්බන්තොට යන්න ඕන ගරු එමුතුමනි. ඉතින් මේක බරපතල කාරණයක්. ඉතින් මට ඒ වෛද්‍යවරු කියන්නේ ඇත්තටම මේ තිබිච්ච එකත් මේක ඒ අය චෝදනාවක් කරනව නෙවෙයි. සමහර කාලාට මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න සමහර නිලධාරීන් ඒ තිබිච්ච සමහර මැෂින් මේ හිඟන්නක තුවාලය වගේ බවට පත් කරන් තියෙන මේක. ඒ කියන්නේ අලුතෙන් මැෂින් එකක් ගන්න පුළුවන් මුදලට වැඩිය ඉතාම අඩු මුදලක් වියදම් කළා අර තිබිච්ච යන්ත්‍රය අලුත් වැඩියා කරන. නමුත් ඒක මාස ගාණක් යනකොට කැඩෙනවා. ඒ නිසා ඒ සම්බන්ධව ඔබතුමාගේ අවධානය යොමු කරනවා. ඒ වගේම එන්ජියෝග්‍රෑම් යන්ත්‍රයක් තිබිලා තියෙනවා, දැන් ඒකත් කැඩිලා. එතකොට දැන් ඒක එන්ජියෝග්‍රෑම්යක් කරන්න ගාල්ලේ මිනිස්සෙක්, දකුණු පළාතේ මිනිස්සෙක් ගරුමතුමනි දැන් කලින්ම කොළඹට එන්න ඕනේ. ඒ නිසා මම හිතනවා ඔබතුමාගේ ගෞරවනීය අවධානය මම හිතනවා මේ සම්බන්ධ යොමු කරනවා. අනිත් කාරණේ තමයි මේක අපි දිගින් දිගටම කතා කරා. දැන් කරාපිටිය රෝහලේ තිබිච්ච ළමා පිළිකායකගේ, දැන් ළමා පිළිකායකගේ හිටපු දොස්තර මහත්තයා ස්ථාන මාරුවීමක් කරගෙන කොළඹට ඇවිල්ලා මන් දන්න විදිය. ඒ එතකොට දැන් මේ වෙනකොට ගරු ඇමතුමනි ඒ ප්‍රදේශයේ ඉන්න සියලුම පුඩා ළමයි ටික මහරගමට එන්නෝ. ඉතින් මේක බරපතල ඛේදවාචකයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මම ඉතාමත්ම ගෞරවයෙන් මං හිතන්නේ ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. අපි දන්නේ ඇත්තට මේක සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉන්න සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා මේ සම්බන්ධව ඔබතුමා දැනුවත් කළා තියෙනවා කියන කාරණේ. ඉතින් මේ 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 කාරණේ පිළිබඳව ඔබතුමාගේ දැඩි අවධානය යොමු කරන්න.
ගරු ඇමතුමා, තා විනාඩි දෙක කාලයක් තියෙනවා ඔබතුමාට. තා විනාඩි දෙක කාලයක් ඔබතුමාට.
ඔබ ඔබතුමාගෙන් ඉතාමත්ම ගෞරවයෙන් මං හිතන්නේ මේක පක්ෂ විපක්ෂ ભેදකින් තුර අපි සියලු දෙනාම කරන ඉල්ලීමක්. මොකද මේ මේක අද වෙනකොට දකුණේ ජනතාවට ඉතාම බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙන කාරණයක්. ඒ නිසා මම හිතන්නේ ඉතාම ඉක්මනට ඔබතුමා ඒ කරාපිටිය රෝහලේ ළමා පිළිකා පිළිබඳව මට කියන්න තේරෙන්නේ නැහැ මොකද්ද කියන කාරණේ. නෑ මම හිතන්නේ දැනට මුකුත් වෙන්නේ නැහැ කියන කාරණේ තමයි කියන්නේ. එනා අපි ස්තුතිවන්තලා සතියට දින දෙකක් හරි යවන නම් හොඳයි. ඒ වගේම දැන් මහමෝදර මහරෝහලේ තියෙන සූතිකාගාර ශල්‍යාගාර මේ ශල්‍යාගාරේ මම හිතන්නේ AC එක වැඩ කරන්නේ නැතිලු. ඉතින් මම හිතන්නේ මේවා මම හිතන්නේ පොදු ප්‍රශ්න මන් දන්නේ නැහැ. ඒ නිසා කොහොම වුණත් ඔබතුමා මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම මම අවධානය යොමු කරන්න කැමතියි ගරු ඇමතුම, දැන් අද මේ වෙනකොට අපේ රටේ සෞඛ්‍ය සේවකයන්ට විදේශවලින් ලොකු ඉල්ලුමක් තියෙනවා. දැන් සාතු සේවකයන්ට නර්සස්ලාට ලොකු ඉල්ලීමක් තියෙනවා. හැබැයි විදේශ වණිවෘත්ති කාර්යාංශයේ විගණන වාර්තාවල අරන් බැලුවොත් දැන් ඔබතුමාට කිව්වොත් මම හිතන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ කර්මා කියන ආයතනයෙන් ඉල්ලලා තියෙනවා නර්ස මේ හෙද සේවිකාව. දැන් හෙදුවේ ඉල්ලුවම තාම මේ වෙනකොට දෙන්න තුන් දෙනාද යවලා තියෙන්නේ. එතකොට ඇමරිකාවෙන් ඉල්ලපු සාතු සේවක ප්‍රමාණය යවලා නැහැ. ඉතින් මම හිතන්නේ අපේ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යතුමිය මම හිතන්නේ මේ කලින් එතුමිය යට තමයි තිමුනේ වෘත්තීය පුහුණු අධිකාරිය මම හිතන්නේ ඔබතුමා මම හිතන්නේ එතුමියත් සම්බන්ධ කරගෙන මෙතන අන්තර් අමාත්‍යයන් සම්බන්ධකරණ තියෙන්න ඕන. අධ්‍යාපන අමාත්‍යංශයේ නමුත් ඒ ඉල්ලුවට දීමේ වැඩපිළිවෙළක් නැහැ. ඉතින් මම හිතන්නේ ඒ නිසා මම හිතන්නේ මේ වැඩපිළිවෙළට ගියොත් මම හිතන්නේ අපිට පුළුවන් අද මේ රටට විදේශ විනිමය ඉතාම අත්‍යවශ්‍ය වෙලාවක්. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඔබතුමා නායකත්වය අරගෙන පොළවේ පය ගාලා ඉන්න අමාත්‍යවරයෙක් හැටියට අපි විශ්වාස කරන ඔබතුමාට අද සෞඛ්‍ය ක්ෂේත්‍රයත් වෙලා තියෙන මේ වැඩ මේ යම් අඩුපාඩු මගහරවාගෙන අද අපේ රටට හොඳ වෛද්‍ය සේවාවක් ලබා දෙන්න පුළුවන් කියතියි. ඒ නිසා ඔබතුමාගේ ඒ වගේ මම හිතන්නේ අපේ සෞඛ්‍ය අපේ මට විනාඩියක් දෙන්න දේශීය වෛද්‍ය ඇමතුමත් හොඳ වැඩපිළිවෙලක් කරන් යනවා. ඇත්තට එතුමාගේ නායකත්වයටද අපි දන්නවා අද වෙනකොට අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රම ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ එතුමාගේ වැඩපිළිවෙලක් තියෙනවා හැමතැනටම ආයුර්වේද මධ්‍යස්ථාන හදන්න. විශේෂයෙන්ම සංචාරකයෝ ඉන්න ප්‍රදේශත් අල්ලගෙන මහිතන මේ කරුණු මහිතන අපිට ලොකු වැඩක් කරන්න පුළුවන් කියන විශ්වාසය අපි තියෙන නිසා ගරු ඇමතුමාට රාජ්‍ය ඇමතුමිය රාජ්‍ය ඇමතුමා ඒ වගේම අමාත්‍යංශ ලේකම්තුමා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනතුමා ඇතුළේ සියලු දෙනාට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් විශේෂයෙන්ම නැවත වතාවක් අපේ කරාපිටිය රෝහලේ තියෙන සහ මහමෝද රෝහලේ තියෙන අඩුපාඩු ටිකත් ඒ වගේම ගරු ඇමතුමාට විනාඩි දෙන්න බලපිටිය රෝහලට අපි ඔන්නගිලා කිල්ලලා දෙනවා. ඒකත් අපිට දෙන්නීම බොහොම ගෞරවයෙන් කරනවා.
ඉස්සුදී ගරු ඇමතුමා, මිලන ගරු අබ්දුල් හලිම් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
විනාඩි 7ක්
you have 7 minutes.
ස්තුති මුලසනමුණ මන්ත්‍රමනි. අද මේ සෞඛ්‍ය වැසිස සම්බන්ධ සාකච්ඡාවට මේ අවස්ථාවේදී මම හිතන්නේ මම කතාව පටන් ගන්න කලින් මේ සත්‍යන්ත පත්‍රයේ ගරු ඇමතුමා ගැන තිබිච්ච ජනස්ත්‍රස්තලේගෙන සඳහන් කළ යුතුයි. පීඩනයේ තරාගණ්ඩ බැරිව රැට් නිදිපැතිබුණ ප්‍රබල ඇමතිවරයි. මේ ප්‍රවෘත්තිය කියවන්නේ කර ඇමතුමාට මේ සෞඛ්‍යංශයේ තියෙන අර්බුදය විසගන්න බැරුව මානසික පීඩනයට පත්විලා මේ හැමදාම නිදිපැති බොනා කියන එකයි මේ ප්‍රවෘත්තිය සඳහන් වෙන්නේ. එම තත්ත්වයක් තියෙනවා නම් මම හිතන්නේ ගරු ඇමතුමා ඒ ප්‍රතිකාරය ලබා දීලා සිරොම සුවය කරගන්න අවශ්‍ය වෙයි. මන්ද අද සෞඛ්‍ය අංශ විශාල බරපතල ප්‍රශ්න රාශියක්ම තියෙනවා. අපේ හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමා දීර්ඝ වටවරුවක් දුන්න මේ බෙහෙත් හිඟේ සම්බන්ධව එවගේම උපකරණවල මේ ආදි වශයෙන් හැම පැත්තෙම වගේම ප්‍රශ්න රාශියක් අපි දකිනවා. ඒ පමණක් නෙවෙයි දැන් නාගරික ප්‍රදේශ කොහොම වුණොත් මම හිතන්නේ ගම්පද පළාත්වල තියෙන මේ කිසිම ආයතන හරියාකාරව නම් සිදු වෙන්නේ නැහැ. මම වරක් මධ්‍ය පළාත් සභාවේ ඔබතුමත් ඉන්න කාලේදී සෞඛ්‍ය අමාත්‍යකෙට කඩතු කළා. ඒ කාලේ මම මහනුවර බොහෝ ප්‍රදේශවල ගම්මානවල මධ්‍ය බෙහෙත් ශාලාවල ආරම්භ කරා. වාට සංකීර්ණ ඇති කරා. වගේ සෞඛ්‍ය මධ්‍යස්ථානවල ඇති කරා. නමුත් ඒ කිසිවක් මෙවනතුරු කිසිම නඩත්තුවක් හෝ නැහැ. හැබැයි ඔබතුමාට පිළිතුරක් හැටියට මේ පළාත් සභාවේ යටතටපත් වෙන කියලා කියන්න පුළුවන්. නමුත් ඔබතුමාගේ වගකීමක් තියෙනවා. කැබිනට් අමාත්‍යරු හැටියට මේ සම්බන්ධව හොයා බලන්න. ඒත් එක්කම මට ලැබිතින කාලය ඉතමත් කැඩි වුණත් මේක පරණ සිද්ධියක් වුණොත් මම මේක සඳහන් කිරීම වැදගත් කියලා මම සඳහන් කරනවා. ඒ තමයි පසුගිය කෝවිඩ් වසංගත කාලේ මේ මරණයටපත් වෙච්ච මුස්ලිම්වරුන්ගේ දේහය භූමි දාන කරන්න නැතුව ආදාහන කිරීමේ සිද්ධිය. මේ සම්බන්ධව ඒ කාලේ ලෝක සෞඛ්‍ය සංවිධානය එවැගේම මෙද පෙරදිග අරාබි රටවල එවැගේම විශේෂඥ වෛද්‍යවරුන් මේ සභාවේ මම හිතන්නේ ජාති බෙදීන්තරව එවැගේම අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ඒ ආදි වශයෙන් බොහෝ අය රජයේ ඉල්ලීමක් කරා ඒ අපරාධය කරන්න එපා කියලා. නමුත් එදා රාජ්‍ය එකට ඇහුම්කන් දුන්නේ නැහැ. එදා රජය අපිට දුන්න පිළිතුර තමයි එහෙම භූමි දාන කළොත් ඒක ඒ දේහය මේ පසට මිශ්‍ර වෙලා වතුරට කාන්දුන වෙලා ඒක බෝවේ කියන විශ්වවිද්‍යාලයේ කියන නිසා කරන්න බෑ කියලා. එහෙම කියපු විශේෂ වෛද්‍යවරුන් තමයි එහෙම කියා ගන්න අය තමයි දයිඩියා නිතිකා විතානේ කියලා මහාචාර්යෙක් මම හිතන්නේ භූ විද්‍යා සම්බන්ධ. හැබැයි ආචාර්යවරයෙකුත් නෙවෙයි කියලා මේ පස්සේ අපි දැනගන්න ලැබුණා. පස්සේ මේ අරගලෙත් එක්කත් එතුම වාඩි වුණා. ඒත් එක්කම ජේ මොලා චන්න පෙරයා ඒ වගේම පුත්තන පැත්තේ එකතවත් ජේ මො ගාල්ල පැත්තේ මේ ආදිවාසී මේ අය තමයි එදා ඒ වැරදි උපදේශ හිටපු ජනාධිපතිතුමාට ලබා දුන්නා. නමුත් මෙතරින් කතාව අවසන් වෙන්නේ නැහැ. මම වරක මේ පාර්ලිමේන්තුවේ මේ මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පල රෝහලේ වෙච්ච සිද්ධියක් ඔබතුමාට මතක් කරලා දුන්නා. ඒ තමයි එදා කාලේ පත්තරේ පළ වුණා මේ ගම්පල රෝහලේ විශ්‍රාමික පොලිස් කොත්තාපල්වරුයි කෝවිඩ් වෛරස වැළඳිලා ඒ රෝහලට ඇතුල් වෙලා දවස් දෙකකින් එතුමා අතුරුදන් වුණා. ඉන් පස්සේ සතියකට හෝ සති දෙකකට පෙර එතුමාගේ දේහය එම රෝහලෙම වතුර ටැංකියෙන් තම ගොඩට ගත්තේ. ඒ වෙනතුරු ඒ සති දෙක කාලය තුළ ඒ ජලය භාවිතා කරේ ඒ රෝහලයි. ඒ රෝහලේ වෛද්‍යවරුන් එවැගේම බාහිර ප්‍රතිකාර ලබා ගන්න අය එවැගේම රෝහලේ ඉඳපු අය හැමෝම ඒ ජලය භාවිතා කරේ. නමුත් කිසි කෙනෙකුට කෝවිඩ් වෛරස වැළඳුන් නැහැ. ඒසයක තනිකර බොරු කියලා මම එදා කිව්වා. ඒ මම කිව්වට පස්සේ මම දැන් සතියින් පස්සේ ඒ නිසාමද නැත්නම් වෙන හේතු නිසාද රජය අවසර දුන්නා මේ මුස්ලිම්වරුන්ගේ දේහය භූමි දාන කිරීම සඳහා මේ ඕටමාවඩි කියන ප්‍රදේශයේ. ඇත්තම අදත් අපි විශේෂම ස්තුතිවන්ත වෙනවා ඔටමාරි ප්‍රදේශයේ ජනතාව ඒ දේහයන් ඉතාමත්ම ගෞරවපූර්වක අපි ආගමිකුලව ඒක ඉතාමත් ලස්සනට භූමි දාන කළා. හැබැයි එතනමුත් ඒ ප්‍රශ්නේ විසඳන්නේ නැහැ. මම කියන්න යන්නේ මේ වගේ රාජ්‍යයට වැරදි උපදේශ දුන් ඉදා හිටපු මේ නීතිකා විතානගිලා වගේ ඒ චන්න පෙරලා වගේ තවත් ජේමල්ව ගානාවක්
එයයි සම්මන්තව තා විනාඩි කාලයක් උතුමන්
තියෙනවා. යම් පරීක්ෂා පවත්ලා එයට දැනුම් ලබා දිය යුතුයි නේද? ඒ සම්බන්ධව මම හිතන්නේ මුස්ලිම් ජනතාව ඉතාමත් අවධානයෙන් ඉන්නවා. ඇත්තම මුස්ලිම් ජනතාවට කරපු මේ අපරාධේ මම හිතන්නේ කවදාවත් මේ රටේ මේ රාජපක්ෂවරුන් කරපු මේ අපරාධේ මුස්ලිම් ජනතාව නම් අමතක නොකරන බව මතක් කරමින් මානෙන ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට ගරු මහාචාර්ය තිස්ස විතාරණ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා. ගරු තිස්ස විතාරණ මන්ත්‍රීතුමා.
ස්තුතියි බලාසනුරුවනේ මන්ත්‍රීතුමා. සෞඛ්‍ය අංශය ගැන මේ සාකච්ඡාව වැදගත් සාකච්ඡාවක්. අපට පිළිගන්න වෙනවා මේ නිදහස් සෞඛ්‍ය ක්‍රමයක් අප රට තුළ සාර්ථකව ක්‍රියා කරගෙන ඇවිත් ලෝකයේ ප්‍රසිද්ධ මේ හොඳ මතයකුත් මේ සම්බන්ධව ඇති වෙලා තියෙද්දිත් ක්‍රමානුකූලව ඒ තත්ත්වය බැහැලා තියෙනවයි කියලා. අපේ රටේ දැන් දරුණු බෙහෙත් සිංහයක් ඇති වෙලා තියෙනවා. මේක එක්ක මම මේ රසායනාගාර පැත්ත ගැනත් බලනකොට කනගාටුයි කියන්න හුඟක් පරීක්ෂණ මේ රජයේ අංශයේ රසායනාගාරවල අවශ්‍ය පහසුකම් නැතිවීම ප්‍රධාන වශයෙන් හේතු කොටගෙන පිට පුද්ගලික අංශයෙන් කරගන්නයි කියන තැනට ඇවිල්ලා තියෙනවා. විශාල මේ මුදලක් අය කරනවා මේ සඳහා. දැන් ඒ අඩුපාඩුකම් රජයේ රෝහලේ පැත්තේ තියෙන මේ විශේෂ මධ්‍යම පන්තික අයට මේ ඇමතුමා මේ තැනක් ලබා දීමේ වැඩපිළිවෙලක් යෝජනා කරලා තියෙනවා. මම ඒක හොඳයි කියලා හිතනවා. නමුත් මේ ඒ කියන්නේ මධ්‍යම පන්තික ඇයට මේ බැස්ම හේතු කොටගෙන මේ මෑත කාලයේදී සිද්ධ වෙලා තියෙනවා ලොකු මුදලක් ගෙවලා පුද්ගලික රෝහල් වලට යන්න. ඉතින් ඒක මේ අර යෝජනා කරන ආකාරයට නැති මේ රජයේ අංශයේ පහසුකම් ලබා දුන්නොතින් මම හිතන්නේ ඒක වැදගත් සේවයක්. මේක කරන ගමන් මම මේ කල්පනා කරන්නේ සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය පදනම් කරගෙන ඉතාමත්ම හොඳ ක්‍රමවේදයක් ඇති කළා. ඒ ක්‍රමවේදය ලෝක සෞඛ්‍ය සංවිධානයම අපේ රටේ මේ සාර්ථකව කිරීම සලකලා අනිකුත් රටවල් වලට විශේෂයෙන් තුන්වෙනි ලෝක රටවල් වලටත් මේ ආදර්ශයක් හැටියට සලකලා කටයුතු කරන්නයි කියන තත්ත්වයක් තමයි තිබුණේ. නමුත් කියන්නේ සේනක බිවිලේ ඒ කාලයේදී මේ යෝජනා කරපු පරිදි මේ රජයේ රෝහල්වල පමණක් නෙමෙයි පුද්ගලික මේ මුළු රටේම අවශ්‍යතාවය එකට තොග වශයෙන් ටෙන්ඩර් කැඳවීමක් කරලා පුළුවන් වුණා මේ කියන්නේ ඖෂධීය නම පදනම් කරගෙන ඒ ටෙන්ඩර් ක්‍රමය දියත් කරලා පුළුවන් වුණා ඉතාමත්ම අඩු මුදලට රටේ සේලු දෙනාගේම මේ ඌමනාව ලබා දෙන්න. දැන් මේ ක්‍රමය අපි රටක් හැටියට මේ ලෝකෙට පෙන්වලා තියෙන ගමන්
ඔබතුමාට විනාඩි දෙක කාලයක්
මේක මේ ආකාරයට මේ බැස්ම ගැන මම මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. මේ එතුමා ඇති කළා මේ ස්ටේට් ෆාර්මසිටිකල් කෝපරේෂන් කියලා SPC කියලා ආයතනයක්. ඒ ආයතනයේ හරහා තමයි ටෙන්ඩර් කැඳවීම කරලා මේ බෙහෙත් රජයේ රෝහල් වලට ලබා දෙන්නේ. මම මේ ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ටිකක් හොයලා බලන්න අර හොඳ ක්‍රමවේදයක් මේ සෙනඹ බිබිලේ ඉදිරිපත් කළාට දැන් ඒක ක්‍රියාත්මක කරන අය මේක අවංකව හරියට මේ කටයුතු කරනවාද කියලා. කියන්නේ දැනුවත්කම තියෙන්නත් ඕන මේ ඖෂධ මේ තෝරනකොට. ඒක කරනවත් එක්කම මේ අවංක විදිහකට ඒ ටෙන්ඩර් ක්‍රමය පාවිච්චි කරලා ගුණාත්මක හොඳ බෙහෙත් ලබා ගන්න ඒකටත් මේ පරීක්ෂණ පවත්වන ආයතන තියෙනවා. ඒවා හරහා අපේ රටේ ජනතාවට මේ හොඳම මේ ඖෂධ ලබා ගැනීමේ වැඩපිළිවෙලක් දියත් කරන්නයි කියලා.
දැන් ගරු මහත්මයා ඔබතුමාගේ කාලය අවසානයි.
මට මින්ත කරන කළ දෙන්න රසායනාගාර පැත්තෙන් මට ලොකු කනගාටුවක් තියෙනවා. මම වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ හැටියට කටයුතු කළා. මේ හොඳ තත්ත්වයක් තිබුණා. කියන්නේ අපි මේ රෙෆරන්ස් ලැබොරටරි ක්‍රමය ක්‍රියාත්මක කරමින් පුළුවන් වුණා මේ කොළඹ තියෙන තත්ත්වය රට වටේම මේ දියත් කරන්න. ඒ රසායනාගාර වාර්තා හරි වුණොතින් විතරයි ලෙඩේ හරියට හොයාගත්තොත් විතරයි හරි බෙහෙත් දීලා සුව කරන්න පුළුවන් වන්නේ. ඉතින් මේක මේ වැදගත් මේ අංශය දුර්වල වීම ගැන මම කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම මම ඉතා ඕනකමින් ඉල්ලීමක් කරනවා මේ ඇමතිතුමාගෙන් මේ තත්ත්වය ඇතිවීමට විශේෂ කොමිටි පත් කරලා හොයලා බලලා නිසි පියවර ගන්නයි කියලා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.